கல்யாண மித்ர வருணி, மே போயதவசி, கிசியம் துரக்கட்ட செல்விங், சனசில்லி, நிமாடு பாடுவி, விவேகீவ, சிட்டின அத்தரம, இங்கே ஹாட்டகிய ஜீவித்தே பொசாத் கரவன, ஜீவித்தே சவிமாத் கரவன, ஜீவித்தே சுவபாத் கரவன, மகக் கமனக் வியாயாமியக் பிலிவதக் புரண்ணிட்டு கத்த உத்சாகேக்கு கிசியம் அஸ்வென்னக் நிலமின் சிறின அவஸ்தாவக் அப்பிதேங் எலம்ப சிட்டின்னே சாமூகிக்கு ஸ்வாபலீமக்கட்டு, சாமூகிக்கு மெனிகிரீமக்கட்டு, சாமூகிக்கு சாகச்சாவக்கட்டு. சாகச்சா கரண்ணட்டு போ காரணா மாத்ருகா அத்தகீம் சிதுவீம் மனுஷ்யன் விதியட்டு காட்டத்தியனவா. நமுத் மெத்தனதி அப்பி அவதானி யமுக்கரண்ணி ஏ எதினிதா சாமானிய தனக்கு முனகவுனாம கதா கரண ஏ சமாஜ பிரஸ்ன, ஆர்த்திக பிரஸ்ன, தேசபாலன மாத்ருகா வலட்ட நோயை தேவ வெதகத்தென்ன புலுவன். நமுத் அத தவசே சியல்லம ஐத்தி வென்னே நொக்கலீத்து கதா கொடுட்ட புத்கலையன் கன கரண கதா. இத்திங் மே அவஸ்தாவத்தி என்னே கிசீவகட நோயை அப்பிட்ட அப்பிகன தவத் மெனவின் தனகன்னட்ட அப்பிட்ட அப்பிவ தக்கின்னட்ட அப்பி கவுது, அப்பி இன்ன கொஹெது, மனவாத கரண்ணி சஹா சிட்டிய யுத்தே கொத்தனது, கல யுத்தே குமக்து மே மாத்ருகாவலட்டு எலியா காலோகையாக் வெட்டின விதியே சாகச்சாவகட்டு. தஹம் சங்வாதையாக் கியான்னே தர்ம சாகச்சாவாக் கியான்னே இப்பந்து தேக்கட்டு. ஏ மாய மேத்துல இந்தகன அப்பி சாகச்சாவ பட்டங்கனிமு. அஹன்ன பிராயோகி கேட்டலு தியனவனாங் அஹன்ன இவகேம கியான்ன சா பிதாகன்ன அத்தகீம் திபெனவனாங் அவுபோதியன் திபெனவனாங் ஏ அத்தகீம் சா அவுபோதியன் அப்பி கல்யாண மித்ரன் விதியட்டு கருணாவிங் பிதாகனிமு. நிமே புதுதாம நிமே இத்தின் புதுதாம எத்தனை நவத்தின்ன கேன எக்கு எத்தனை நவத்தின் புதுதாம கோனெத்னே எக்கு கவதத்தி புனுதையா. மனசே அப்பி கியனவனே ஹித்த தூவனவா கலபலாய் கியல ஏ ஹித்தே மே அப்பி ஹதாகத்த தயக் தூவன ஹித்த கியன்னே அப்பேம நிஷ்பாதனையக் மக ஹித்த தூவனவனா ஏகட்ட வக கியன்னோனே மம வின கவுருவத் நிமே மக ஹித்த சஞ்சலனாங் ஏ சஞ்சல பவ கியன்னே மக நிர்மாணயக் மம நிஷ்பாதனே கரப்பு தயக். இத்திங் එතකොට මේ ඒ මම චංචල බව නිෂ්පාදනය නොකළ හිටියොත් හිත නිශ්චල වෙනවා. ඒ නිශ්චලත්වයේ හිතේ ගතිය. ඒක කවදත් තිබුණු දෙයක්. ඒක මිනිස්සු දැනගෙන හිටියා. ඒ නිසා මේ චංචල වෙන ලෝකයෙන් අයින් වෙලා චංචල වෙන පරිසරයෙන් ඉවත් වෙලා චංචල වෙන කාර්යයන්ගෙන් ඉවත් වෙලා පැත්තකට වෙලා නිශ්චලත්වයත් එක්ක එකතු වුණා. ඒ ඇයිට තමයි යෝගීන් සාන්තුවරයන් මුනිවරයන් කියන්නේ. ඉතින් ඒක හිතේ ස්වභාවයක්. ඒ ගැඹුර නිශ්චලත්වය හිතේ ස්වභාවයක්. ප්‍රමෝදය ඒ ඔක්කොම හිතේ ස්වභාවයන්. ඉතින් දහම කියන්නේ එහෙම ඒ නිශ්චලත්වයටපත් වුණත් ආයේ කැළඹෙන්න පුළුවන් කියලා. නොකැළඹෙන ස්වභාවයකටපත් වෙලා නැහැ. කැළඹෙන්න පුළුවන්. ආයේ කැළඹීම් හදාගන්න පුළුවන් මනුස්සයා. මනුස්සයෙක් විදියට හරි වෙන කෙනෙක් විදියට හරි ආයෙත් කැළඹීම් හදාගන්න පුළුවන්. ඒ නිසා මේ නොකැළඹෙන ස්වභාවයටපත් වෙන්න. ඒක වෙන්නේ අවබෝධයෙන්. දැන් උතෙක් අවබෝධයක් ලොකු අවශ්‍ය නැහැ. අවබෝධ කර වැටහිමෙන් යන්න ඕනේ ගමනක් තමයි. නමුත් ඉන් එහා ටික තියෙන අවබෝධයත් එක්ක. ඒට තමයි විපස්සනා කියන්නේ. දැන් එතෙන්ට එනකල් විපස්සනා නෙමෙයි. ඇත්තටම විපස්සනා නෙමෙයි. විපස්සනාව සැබවින්ම පටන් ගන්න ඉන් එහාට. දැන් ඔය ඇතුළෙත් පුංචි විපස්සනාවක් කෙරෙනවා. නමුත් විපස්සනාව සුද්ධ වූ විපස්සනාවක් 100%ක විපස්සනාවක් වෙන්නේ ඉන් පස්සේ. එහෙම කරන්නේ ඒක සරලව කිව්වොත් අපිට තියෙන්නේ කාරණා දෙකක් පිළිබඳ විමසිලිමත් වෙන්න. ඒ කාරණා දෙක මොකද්ද? එකක් තමයි අපේ අත්දැකීමේ ස්වභාවය මොකද්ද කියන එක. කුමක් හෝ අත්දකිනවා නම් අපි හිතමු සැහැල්ලුවක් අත්දකිනවා. එහෙම නැත්නම් සැනසෙල්ලක් නැතිනම් සතුටක් ඒ පැත්තෙන් මේ පැත්තෙන් අපි හිතමු ඔළුවට බරගතියක් පීඩනයක් පසුතැවිල්ලක් ශෝකයක් බියක් නුරුස්නා බවක් කුමක් වුණත් සාමාන්‍ය හිතේව විඳ විඳ ඉන්න එක තමයි කරන්නේ. ඊළඟට තමන් කැමති දේ එක්ක පුළුවන් තරම් ඉන්න බලනවා. අකමැති දේෙන් ඈත් වෙන්න බලනවා. ඒ වෙනුවට මෙතනදී ඒ යෝගියා ඒ ඔය අභ්‍යන්තර සංචාරකයා කරන්නේ ඒ අත්දැකීමේ ස්වභාවය මොකද්ද කියලා බලන. මේකේ හැටි කොහොමද? තරහේ හැටි කොහොමද? තරහ කියන එක ඇඟින් කොහොමද දැනෙන්නේ? හිතෙන් කොහොමද දැනෙන්නේ බලනවා. වෙන දැනෙන්නේ ක්‍රම දෙකක් නැහෙනේ. ඕනෙම අත්දැකීමක් අපිට දැනෙන්නේ ශරීරය හරහා හා මනස හරහා. ඉතින් මෙතනදී බලනවා කොහොමද ශරීරය හරහා දැනෙන්නේ? සතුට කොහොමද ශරීරය හරහා දැනෙන්නේ? බිය කොහොමද ශරීරය හරහා දැනෙන්නේ? සැහැල්ලුව කොහොමද ශරීරය හරහා දැනෙන්නේ? හුස්මට මොකද වෙන්නේ? ඊළඟට මනස මොනවද? සැහැල්ලු වුණාම මානසික ස්වභාවය කොහොමද බලනවා? ඒ ඕනෑම අත්දැකීමක් ඒ අපි අත්දකින විදිහට දිගටම තියෙන්නේ නැති බව පේන්න පටන් ගන්නවා. ඕනෑම අත්දැකීමක් හොඳ හෝ නරක, ලස්සන හෝ අවලස්සන, සුභ හෝ අසුභ, මිහිර හෝ අමිහිර අත්දකින ආකාරයටම දිගටම තියෙන්නේ. ඒ බලන් ඉන්නකොට පේන දෙයක්. ඉතින් මේ විදිහට ඒ ඔයකාරින විදිහට අත්දැකීම් වල ස්වභාවය බලන්න අවබෝධය අවශ්‍ය නම්. එහෙම නැත්නම් ඉතින් ඒ අත්දැකීමත් එක්කම නිශ්චල වෙවි ඉන්න පුළුවන්. තව තව නිශ්චල වෙවි. ඒක සීමාවක් නෑ. නිශ්චල වෙවි. මේ මනසක් තියෙනවද නැද්ද කියලා හොයාගන්න බැරි තරමටම නිශ්චල වෙන්න පුළුවන්. ඉතින් ඒ වෙනුවට කිසියම් නිශ්චලත්වයක් ඇති වුනහම නිශ්චලත්වයේ හැටි කොහොමද කියලා බලන්න. බැලුවොත් තමයි පේන්නේ. බැලුවේ නැත්තම් පේන්නේ. මේ ඇත්ත කියන එක මේ සාපේක්ෂ දෙයක්. බලන කෙනාට සාපේක්ෂයි. නිකන් ඇත්ත ඔහේ ඇවිල්ලා එහෙ වදින්නේ නැහැ. අපි බැලුවොත් පේනවා. ඕනෑම දෙයක් එහෙමනේ. නොබැලුවොත් පේන්නේ නැහැ. සියල්ල කොහොමත් පේන්නේ. මොනම කෙනෙකුටවත් සියල්ල පේන්නේ බලන දේ විතරයි පේන්නේ. බලන දේත් පේන්නේ කාරණා දෙකයි. එක්කෝ ඒ බලන දේ තියෙනවද නැද්ද? අපි කෙනෙක් ඉන්නවද කියලා බැලුවාම එක්කෝ එයා ඉන්නව පේනව නැත්තම් නැහැ කියලා පේනවා. කී දෙනෙක් ඉන්නවද කියලා බැලුවොත් ඔන්න ඉන්න ගාන පේනවා. පිරිමි කී දෙනෙක්ද කාන්තාව කී දෙනෙක්ද කියලා බැලුවොත් ඒක පේනවා. ඒ බලන දේ විතරයි අපිට පේන්නේ. දැන් රෝගවලට කරන පරීක්ෂණවලදී රුධිර පරීක්ෂණ, මුත්‍රා පරීක්ෂණ, තයි වගේ පරීක්ෂණ තියෙනවානේ. ඒවදී ඒ පරීක්ෂණේ කරන දේ විතරයි අපිට අහුවෙන්නේ. ඒක තියෙනවද නැද්ද? සියලුම ලෙඩ අහුවෙන්නේ නැහැ. එහෙම සියලුම ලෙඩ අහුවෙන පරීක්ෂණයක් නැහැ. එනිසා අපි සමහරට කියනවා මේ මොකක් හරි වෛද්‍ය පරීක්ෂණයක් කළා ඒකට මගේ ලෙඩේ අහුවෙන්නේ නැහැ බලන්න. එහෙම අහුවෙන්නේ නැහැ. ඒ අපි හොයන දේ විතරයි අහුවෙන්නේ. තියෙනව නම් තියෙනව නැත්තන් නැහැ. ඉතින් මේ පේන දේ සාපේක්ෂයි බැලීමට. බැලුවොත් තමයි පේන්නේ. මේ ස්වභාවය බැලුවොත් ස්වභාවය පේනවා. නොබල හිටියොත් පේන්නේ නැහැ. මේ බැලුවත් නොබලුවත් ස්වභාවය ස්වභාවය තමයි. හැබැයි අපිට තේරෙන්නේ නැහැ. තේරෙන්න නම් හොයලා බලන්න ඕන. භාවනාවේදී ඔය අත්දැකීම් 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 විඳ විඳ ඉන්නවට වැඩිය හොඳයි. අත්දැකීම් වල ස්වභාවය බලන්න පටන් ගන්න එක. ඕනෑම අත්දැකීමක කායික වේවා මානසික වේවා. දෙවෙනි කාරණේ තමයි විපස්සනා විදි මේ ඇයි මෙහෙම අත්දැකීමක් ලැබෙන්නේ කියලා හොයා බැලීම. ස්වභාවය බැලීම එකක්, සොයා බැලීම තව දෙයක්. ඇයි මෙහෙම දුකක් දැනෙන්නේ? ඇයි? දුක නම් දුක. එහෙම නැත්නම් සතුට නම් සතුට. ඇයි කියන ප්‍රශ්නේ. හේතු මොනවාද? ද හේතු හොයාගන්න ඕන එක. හේතු බැලුවට පේන්නේ නැහැ. බැලුවහම පේන්නේ ස්වභාවය. සොයා බැලුවොත් තමයි හේතු පේන්නේ. සොයා බැලීම කියන එක බැලීමට වැඩිය ගැඹුරු දෙයක්. හේතු උඩ තියෙන්නේ, හේතු තියෙන්නේ යට, මුල් තියෙන්නේ යට. ඒ උඩින් බැලුවට මුල් පේන්නේ නැහැ. එතකොට ස්වභාවය බැලීමෙන් ස්වභාවය පිළිබඳ අවබෝධයක් එනවා. අවබෝධය නිසා ඒ ස්වභාවයට ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ඇලෙන්නේ නැතුවත් ඉන්න පුළුවන්. හැබැයි එහෙම දෙයක් වෙන එක නවතින්නේ නැහැ. තරහ එන එක නවතින්නේ නැහැ. තරහයි ස්වභාවය අඳුනගත්තාම තරහ එක්ක ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන් කෙනෙකුට. තරහ ආවා කියලා ඒක Tamante ප්‍රශ්නයක් කරගන්නෙත් නැතුව, ඒ තරහ නිසා අනිත් අයට ප්‍රශ්න හදන්නෙත් නැතුව ඉන්න පුළුවන්. තරහයි ස්වභාවය දැක්කොත්. හැබැයි තරහ එන එක නවතින්නේ නැහැ. ඒ සඳහා අන්න තරහ එන්නේ ඇයි කියලා බලන්න. එහෙම නැත්නම් නිශ්චල වෙලා තියෙන්නේ ඇයි? නිශ්චලත්වයට හේතු මොනවද? මේ නිශ්චලත්වයට අපි කැමති නම් ඒ කැමැත්ත එන්නේ කොහෙන්ද? ඇයි ඒ කැමැත්ත එන්නේ? එතන තියෙනවා විමසීමක්. විමසීම. ඒක තමයි ඉතින් ඔය සතර ඍද්ධිපාදවල විමංශා ඍද්ධිපාදය, එහෙම නැත්නම් බොජ්ජංගවල ධම්ම විචේ සම්බොජ්ජංග කියලා ඒ වචන වලින් කියන්නේ ඔය කාරණේ. විමසා බලන්න, සොයා බලන්න, හාරහාර බලන්න. ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ කියලා. අහන්න එපා කාගෙන්වත්. පොතක හොයන්නත් එපා. ඒ වගේ නෑ. ඒ වගේ තියෙන කරුණු, තොරතුරු, දත්ත. අපිට දත්ත වලින් වැඩක් නෑ. කරුණු වලින් වැඩකුත් නෑ. තොරතුරු වලින් වැඩකුත් නෑ. අපිට ඕනේ අවබෝධය. අවබෝධයෙන් ඇතුලේ ඒ සොයා බැලීම කරන්නේ නැත්නම් අපි මේ ඔය චංචල භවයේ නිශ්චල භවයේ කැරකි කැරකි ඉන්නවා. වෙලාවකට චංචලයි වෙලාවකට නිශ්චලයි එච්චරයි. ඒ ඔය දෙක අතර ඔහි භ්‍රමණේ වෙවි පරිභ්‍රමණේ වෙවි ඔය දෙක වටේ ඉන්නවා. ඒ කැරකවීමෙන් පිටට එන්න විදිහක් නැහැ. ඇතුළෙමයි ඉන්නේ. තමන්ව ප්‍රශ්න කරන කෙනෙකු බවට පත් වෙන්න. තමන්ව. උත්තර දෙන කෙනෙකු නොවේ. විමසන කෙනෙකු බවට. හොයන කෙනෙකු බවට, ගවේෂකයෙකු බවට. චින්තකයෙක් නෙවෙයි, කිය හිත හිත කල්පනා කර කර අදහස් මවා ගන්න කෙනෙකු නොවේ. විචාරශීලී කෙනෙකු බවට. එහෙම කෙනෙක් කාටවත් රවට්ටන්න බෑ. කිසිම දෙයකටවත් එහෙම කෙනෙක්ව රවට්ටන්න බෑ. ඇත්තටම කවුරුවත් අපිව රවට්ටනව නෙවෙයි, අපි රැවටෙනවා. අපි ඇඳ ගන්නවා, අපි මුලා වෙනවා. ඒ තමයි ඇත්ත. කවුරුවත් මුලා කරනවා, කවුරුවත් රවට්ටනවා. කවුරුවත් අන්දනව නෙවෙයි, අපි රැවටෙනවා, මුලා වෙනවා, අතරමං වෙනවා. ඒකට වෙන කෙනෙකුට දොස් කියලා වැඩක් නැහැ. වෙන කාටවත් දොස් කියලා වැඩකුත් නැහැ. ත්‍රිලක්ෂණය පේනවා. බැලුවොත් පේනවා. ද වෙනස් වීම බැලුවොත් පේනවා. ඔය පේන ටිකන්නේ බැලුවහම පේනවා. ඇති වෙනවා නැති වෙනවා කියලා පේනවා. හැබැයි බැලුවේ නැත්තම් ඒක පේන්නේ නැහැ. යමක් හටගන්න මෙච්චරලා හිතේ නොතිබුණු සතුටක් ඔන්න දැන් ඇති වෙනවා. ඒක කලින් තිබුණේ නැහැ. ඒක බලන් හිටියොත් තමයි පේන්නේ. ඊළඟට ඒක දැන් නැහැ, නැති වුණා. ඒත් බලන් හිටියොත් පේනවා. ඒතර මේ බලාගෙන හිටියහම පේන කාරණා ටිකක් තියෙනවා. බලාගෙන ඉන්නකොට තේරෙනවා මේවා මට මේ කෙලින්ම හසුරවන්න බෑ. මට ඕන එක ඕනි වෙලාවක ගන්න බෑ. ඕනි තරම් කාලයක් තියාගන්න බෑ. මට ඕන වෙලාවට නැති කරන්නත් බෑ. මොකද මේවා මගේ නෙමෙයි. ඒකත් පේනවා. බලන් හිටියාම. පේනවා. ඔව්. බලන් හිටියාම පේනවා. පේන එක අපි තේරුම් ගන්නවා. හැබැයි ඊට එහා දෙයක් තියෙනවා. ඒකයි මේ කියන්නේ. ඒ ටික මදි. මේ ඇයි මෙහෙම වෙන්නේ කියලා හොයාගන්න ඕනේ. ඒක බලන් හිටියට පේන්නේ නැහැ ඇයි වෙන්නේ කියලා. ඒක අපි හාර තමන්ගෙන්ම ප්‍රශ්න කර කර යන්න ඕනේ. ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ කියලා. ඔව්. ඇයි තරහ ආවේ? මොන හේතු නිසාද? මොන හේතු නිසා තරහ තියෙන්නේ? මොන හේතු නිසාද තරහ නැති වෙන්නේ? නැති වෙච්ච තරහ ආයෙන්නේ මොන හේතු නිසාද? ඒක තමයි වැදගත්ම දේ. ආපහු එන්නේ මොන හේතු නිසාද? දැන් නැති වෙලා මයන් නැතුව නැවත ඇති වෙන්නේ ඇයි?
ඒකේ
ඔව්. ඔව් ඇයි තියාගෙන ඉන්නේ ඉතින් ඒකයි ඒක එකපාරකින් විසඳෙන විපස්සනාවක් නෙමෙයි ඉතින් අපි ඔකෝ ඒ විදිහට යනවා ඇයි කියන එක මෙතන මේ ඕනෑම අත්දැකීමක් කියන්නේ මේ කාරණා රහසක් එකට මුණ ගැහීමක් එකක් නෙමෙයි කාරණා රහසක් එකට මුණ ගැහුනහම සිදුවෙන දෙයකට තමයි අපි අත්දැකීමක් කියන්නේ ලැජ්ජාව කියන්නේත් එහෙම දෙයක් එතකොට ආඩම්බරය කියන්නේත් එහෙම දෙයක් ඒක අත්දැකීමක් මිස ද්‍රව්‍ය හොයාගන්න බෑ මෙන්න ආඩම්බරේ මෙන්න ලැජ්ජාව මෙන්න චකිතය මෙන්න සතුට මෙන්න කරුණාව කියලා එහෙම දෙයක් නෑ ද්‍රව්‍යයක් නෑ සාමාන්‍යයෙන් බලන්නේ නැති අපි කෙනෙකුට හිතෙනවා මේවා දේවල් කියලා ද්‍රව්‍ය එහෙම ද්‍රව්‍යයක් නෑ භෞතික ලෝකෙත් නෑ බැලුවොත් ද්‍රව්‍ය කියලා දෙයක් භෞතික ලෝකෙ හොයාගන්නත් නෑ. ඉතින් භෞතික ලෝකෙ පැත්තකින් තියෙන මානසික ලෝකෙ කොහොමත් නෑ ද්‍රව්‍ය. තියෙන්නේ විවිධ ක්‍රියාකාරීත්වයන් මේ එකිනෙක පටලැවීම නිසා ඇතිවන අතුරුඵල. අතුරුඵල තරහ කියන්නේත් ක්‍රියාවක්. දුක කියන්නේත් ක්‍රියාවක්. ඒතර මූලික වශයෙන්ම මූලිකම නෙමෙයි පළවෙනිම ක්‍රියාව නෙමෙයි නමුත් අපි තේරෙන මට්ටමින් කරන ක්‍රියාව තමයි මේ දුක් විඳින එක. විඳීම. ඊට කලින් කරන ක්‍රියා ටිකක් තියෙන ඒ ප්‍රතිඵලයක් විදිහට තමයි විඳින්නේ. හැබැයි ඒව අපිට තේරෙන්නේ නැහැ තේරෙන්නේ විඳීම තමයි ඕනෑම අවස්ථාවක දුක් විඳීම ඒක තමයි තේරෙන්නේ ඒ දුක් විඳීම කෙනේ ක්‍රියාවට අපි ඊළඟට එකතු කරනවා තව ක්‍රියා ටිකක් ඒකට කැමති නැහැ කියන ක්‍රියාව දුක් විඳින්න කැමති නැහැ ඉතින් දැන් මේ දෙන්න එකතු වෙනවා දුක් විඳීම කියන ක්‍රියාවයි ඒ දුක් විඳින්න මං කැමති නැහැ කියන ඒ ක්‍රියාවයි අකමැත්ත ක්‍රියාවයි දෙන්න හැප්පෙනවා ඒ හැප්පීමේ ප්‍රතිපලයක් විදිහට ඔන්න අමනාපයනෝ අමනාපයත් ක්‍රියාවක් එලන්ට අමනාපේ දැන් තුනක් එකතු වෙලා ක්‍රියා පේන විදිහට ඊළඟ මේව ඔක්කොම එකතු වෙලා යනකොට ඊළඟට තරහ එනවා ඊළඟට හිංසාව එනවා දැන් ওই විදිහට කෙලවරක් නැහැ ඔහොම යන්න ගියොත් එකතු වෙලා එකතු වෙලා එන්න තව තව එකතු කර කර එකතු කර යන ඒ නිසා තමයි මේ හැම දෙයකටම සංඛාර කියලා කියන්නේ. සංඛාර කියන්නේ මේ ක්‍රියා රාශියක මිශ්‍රණයක් කියන එක. නිශ්චලත්වයේ සමාධි කියන්නේ නිශ්චලත්වයේ කියන එක. සමාධි කියන එකේ වචනේ තේරුමත් ඒ සංසිඳීම. ඒතර ඒ සංසිඳීමේ ඔය යන්න පුළුවන් සංසිඳමින් පුහුණු වෙන්න පුරුවෙන්න යන්න පුළුවන්. ඒ නිසා වෙන්න ඇති ඔය ධ්‍යාන මට්ටම් ගැන කියන්නේ 1 2 3 4 5 රූප අරූප ඊළඟට සමාපත්තිකයක එක එක ඒවා කියනවනේ. ඒ කියනවා ඇත්තේ ඒ නිශ්චලත්වයේ අපි යන ගැඹුර යනුව මට්ටම.
ඒක
යන්න යන්න. එහෙම නැත්නම් මේක යටතම ගියොත් එන්න අමාරු වෙනවා.
රාමෝක ඉර වෙනවා වගේ.
ඔව්, ඒ කියන්නේ රාමෝක ඉර වෙනවට වැඩිය දැන් මෙහෙම මේක ඇතුළට ගියොත් එන්න අමාරු වෙනවා. ඒකයි පතුලේ ඔහේ පතුලක් නැහැනේ, ඒ නිසා ඔහේ යනවා 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 යනවානේ ගැඹුරට. ඊට පස්සේ එන්න අමාරු වෙනවා උඩට. ඒ නිසා තමයි හුඟක් වෙලාවට මේක හුඟක් අය කැමති නැහැ. මම කියනවට මේ වැඩි වෙලා වාඩි වෙලා ඉන්න එපා කියලා. ඔය විනාඩි 30ක් 45ක් විතර හිටියාම හොඳටම ඇති වාඩි වෙලා කරන භාවනාව. වෙලාව තියෙනවා නම් සක්මන් භාවනාව වැඩිපුර කරන්න. මේක ඕනි තරම් වෙලාවක් කරාට කමන්නේ. ඒ සක්මන් භාවනාව ක්‍රමානුකූලව කරනවා කියන්නෙම ඔය විශේෂයෙන් ඔය සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඔය පහම දියුණු වෙන එකක්. අර වාඩි වෙලා ඉන්න භාවනාවේදී ඒක අවශ්‍යයි, අත්‍යවශ්‍යයි. නමුත් සීමාවක් ඇතුලේ කරන්න. එහෙම ඉතින් එහාට ගිය ගමන් වෙන්නේ අපි කාන්දමකට ඇදිලා යනවා වගේ මේ ලස්සන දෙයකට යනවා. ඒක නැවත නැවත යනවා. එක වතාවක් දැන් ඒක අබ්බැහි වීමක් වෙනවා. ඒ කියන්නේ ඕනෑම දෙයක නැවත 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 කරනකොට ඒ රසයක් තියෙනවා නම් අබ්බැහි වෙනවා. අබ්බැහි වීම මානසික ස්වභාවයක්. ඒ මොනවට හරි මේ චිත්‍රපටි බලන්න හරි ෆෝන් එකට හරි දුම්බීමට හරි යාළුවන් ආශ්‍රය කිරීමට හරි ඕනම දෙයකට ඒකනේ ඒක රසයක් තියෙන දෙයක් නැවත නැවත අසිහියෙන් කළොත් ඇබ්බැහි වෙනවා. ඒ කිසියම් ප්‍රමාණයකට කළාට කමක් නැහැ. ප්‍රමාණයකට අවශ්‍යයි. එහාට ගියොත් ඇබ්බැහි වෙනවා. ඇබ්බැහි වුණාට පස්සේ නැතුව බැරි වෙනවා. අපි හිතන එක හොඳ දෙයක් නැතුව බැරි එක කියලා. වා භාවනා කරන්න ඕනේ. එහෙම කරේ නැත්නම් එදාට හරි නැහැ. අන්න ඒකේ ප්‍රශ්නයක් තියෙනවා. එහෙම නොකළොත් එදාට හරි නැහැ කියලා හිතනවනම් වරදක් තියෙනවා. අදර අපි ඉන්නේ අර නිශ්චලත්වයේ තමයි. ඒකට ඇලිලා ගැලිලා ඒකේ කොටසක් බවට පත් වෙලා ඒක ආත්මය කරගෙන ඉන්නවා. ඒ නිසා තමයි සමහර භාවනා සම්ප්‍රදායන්වල මේ ඒ සමාධිය ලොකුවට ගන්න දෙන්නේ නැත්තේ. මොකද සමාධියට අහු වුණාම යන්න බැරි වෙනවා කියලා. ඒකට වැටුණාම ඔහේ ඉන්නවා. දැන් මුලින් කියපු කාරණා ටික අර භක්තියෙන් ශ්‍රද්ධාවෙන් පටන්ගෙන විශ්වාසයෙන් ගමනක් යනවා. දැන් මෙහෙම කන්දක් නැගගෙන එනවා. මේක කන්දක් නැග්මක් තියෙන. ඒකයි අමාරු. දැන් මේ පැත්තරම තමයි වැටෙන්නේ. කම්මැලි ගමත් එක්ක පල්ලෙහාට වැටෙනවා. කම්මැලිකම් පහු කරන් ගියාම නීරස බවත් එක්ක පල්ලෙහාට වැටෙනවා. ඒක ආකාරයකම. ඒකත් පහු කරන් ගියාම නිදිමත. දැන් මේ හැරෙට එනවා නිදිමත කියන්නේ. ඒ නිදිමතට අහු වුණාම ඒත් වැටෙනවා. ආපහු මුලට එපා වෙනවා. නවතිනවා. භාවනා නොකරන කෙනෙකුට එනවා. ඉතින් මේ වේග තුනක් තමයි සද්ධා විරිය සති කියන්නේ. වේග තුනක්. ලොකු වේගයක් ඕනේ මේ නැක්ම ගන්න. තනි වාහනයකට බෑ. ඒකේ යන්න පුළුවන් දුරක් තියෙනවා. ඊට පස්සේ ලිස්සනවා. එතනින් ඔහේ වැටෙනවා. ඉතින් අපි ඉස්සල්ලාම විශ්වාසය කියන වාහනේ යනවා. මට පුළුවන්. මේක මම විතරක් නෙමෙයි තව අය කළා තියෙනවා. ප්‍රතිඵල aran තියෙනවා. ගුරුවරු අපිට කියනවා අත්දැකීමෙන්. දැන් මේ විදිහට ඔන්න අපි මටත් පුළුවන්. ඒ විදිහට විශ්වාසය ගොඩනගාගෙන යන්න ඕනේ. විශ්වාසයෙන්ම තමයි පටන් ගන්න. වෙන ඔළුවෙන් පටන් ගන්න පුළුවන් ගමනක් නෙමෙයි මේක. තර්කයෙන්, විද්‍යාවෙන් එහෙම පටන් ගන්න බෑ. හදවතින්ම යන්න ඕනේ ගමනක්. පටන් ගන්නෙම හදවතින්. හදවතින් නැතුව ඔළුවෙන් පටන් ගත්තොත් පොහොම පොඩි දුරක් යන්නේ. ওই පුංචි තැනක ඉන්නවා ගිහලා. ඒතර මේ සද්ධාවෙන් අපි යනවා ටිකක් දුර. ඒක ගිහලා ඒක ඔන්න නවතින හරියක් එනවා. සද්ධා උදව් වෙනවා කම්මැලි කමහරා යන්න. හැබැයි ඊට පස්සේ එයාට බෑ මේ අර ඒකාකාරී කමහරහා යන්න බෑ සද්ධාවට. ඒ හරිය නවත්තනවා යා. ඒ නවතිනකොටම අපි ඊළඟ පින්ම ගන්න ඕනේ. වීරියෙන්. වීරියෙන් ගත්තේ නැතුව අර භක්තිය ඇතුළෙම හිටියොත් මොකද එයා දැන් භක්තිය කියන්නේ මට පුළුවන් මේක කම්මැලිකම් පහු කරාට පස්සේ හොඳයි. දැන් හොඳ නැහැනේ කම්මැලිකම් පහු කරාට පස්සේ තියෙන ඒකාකාරී භවනේ නීරස භවනේ. ඉතින් එතකොට ඔන්න භක්තිය නවතිනවා එතන. එතන වීරිය ඕනෑ ඉන්නේ එතනට නෑ. තව වීරිය කරන්න ඕනේ. එතන වීරියෙන් වීරිය කියන වාහනෙන් එක් යනවා අපි තව ටිකක් දුර ගියාම ඒකත් අර නීරස භවෙන් එහාට යනවා. ඒක හරහා ගිහලා එහා පැත්තේ. ගියාම නිදිමත් වෙනවා. දැන් එකම දේනේ නැවත කරන්නේ නිදිමත් වෙනවා. දැන් නිදිමත ආවහම භක්තිය වැඩකුත් නෑ වීරිය වැඩකුත් නෑ. ඊව ඔක්කොම නැති වෙලා ගියාම තමයි නිදිමත එන්නේ. එතෙන්දී තමයි අවදිමත් මනස වැදගත් වෙන්නේ. ඔන්න මනස අවදිමත් කරගන්න ඕනේ සතිමත් බව. සතිමත් භවෙන් අහම මෙතෙන්ට එනවා. දැන් මේ පැත්තේ යුරට එනවා. මෙතෙන්ටම ඇවිල්ලා තියෙන්නේ දැන් සතිමත් භවය අවදිමත් භවය. දැන් ඒකේ නැවතේ පුහුණු යෙදුනොත් ඒ තමන් කරපු භාවනා අරමුණේ නැවතේ යෙදුනොත් ඔන්න නිශ්චලත්වයට එකතු වෙනවා මෙතන. නිශ්චලත්වයේ වැටෙනවා. වැටනහම ඉතින් ඉස්සලත්වයත් එක්ක ඉන්න ඕනි තරම් ඉන්න පුළුවන්. ඒ අවසානයක් පේන්නේ නැහැ. ඒ ඕනි තරම් ආත්ම ගානක් ජීවිත කාල ගානක් ඉන්න පුළුවන්. කල්ප ගාන. ඉතින් ඒ නිසා මේ සමහර භාවනා සම්ප්‍රදායන්වල ඔය සමාධිය වැටෙන්න එපා කියනවා. දැන් මෙහෙම යනවනි ගිහිලා පුළුවන් තරම් වේගවත් කරන්න. ආපහු මේ හරි වේගෙමදි නම් ආපහු වෙන්න. ආපහු පටන්ගෙන ගිහිල්ලා ගිහිලා උපරිම වේගයෙන් මෙතන පිම්මක් ගන්න කියනවා. මේ සමාධිය පහු කළා මේ පැත්තට විපින්මක් ගන්න විපස්සනාවට අවබෝධයට ප්‍රඥාවට. ඒතර මේ සමාධිය අත්දැකීම් ලැබෙන්නේ නැහැ ඔය කියන සමාධිය අත්දැකීම්. අපි සාමාන්‍යයෙන් කියන සමාධිය අත්දැකීම් තියෙන්නේ මේ ලොකු සතුටක් ලොකු ප්‍රමෝදයක් පාවෙන ගතියක් සැහැල්ලුවක් ඇඟ තියෙනවද නැද්ද දන්නේ නැහැ හිත තියෙනවද දන්නේ නැහැ කියන ඒ අත්දැකීම් එකකටවත් ඒ අත්දැකීම් එකක්වත් ලබන්නේත් නැහැ. ඒවාට ආසා කරන්නෙත් නැහැ. ඒවා හොයන්නෙත් නැහැ. දුවන් ගිහලා හයියෙන් පයින්නවා මෙතනින්. පැන්නහම ඒ පිම්ම ශක්තිමත් නම් මේකට වැටෙනවා. එතරම්න ප්‍රඥා යුරට තමයි වැටෙන්නේ කියලා. ඒක තමයි සාමාන්‍ය විපස්සනාවෙන් කරන්නේ කරන්න කියලාත් කියන්නේ. තියෙන්නේ. ඒ කොහොම වුණත් අපි හුඟ දෙනෙක් කැමති අත්දැකීම් ලබන්න. ඒ සමාධි කියන එක තමයි භාවනාවේ තියෙන මේ සුපිරිම දේ කියලා තමයි අපිට හිතෙන්නේ වැඩිපුරම. මේ ධර්ම මාර්ගයේ තියෙන සුපිරිම දේ තමයි සමාධිය කියලා. ඒ අත්දැකීම් නිසා ඔය ලැබෙන නැවුම් භාවය, නිවුණු ගතිය, සැහැල්ලුව, සිසිලස, විවේකය, ඔය ඔක්කොම හින්දා. ඉතින් ඒ අත්දැකීම නැත්නම් අපි කියනවා භාවනාව හරි නැහැ. කොච්චර භාවනා කරත් ප්‍රයෝජනයක් ප්‍රතිඵලයක් නැහැ. අද භාවනාව හරි ගියේ නැහැ. ඒ හරි ඔක්කොම කියන්නේ ওই කාරණේට. දැන් ඒකට වැඩි වටිනාකමක් දෙන්න එපා. ඒක ලැබුණොත් ලැබුණාවේ. හිත එකඟුණොත් එකඟුණාවේ, ධ්‍යානයක් ලැබුණොත් ලැබුණාවේ, සමාධියක් වුණොත් උණාවේ. නැත්තම් ඒත් කමක් නැහැ. ඒක නෙමෙයි, මොකද ඒක නෙමෙයි අවසාන ඉලක්කය. අවසාන ඉලක්කේ සමාධිය නම් ඔන්න ඒකත් එක්ක ඒ වෙනුවෙන්ම වෙහසුණාට, ඒ වෙනුවෙන්ම හැපුණට, වැටුණට කමක් නැහැ. හැබැයි අවසාන ඉලක්කේ සමාධිය නොවන නිසා, සායින් එහා ගමනක් තියෙන නිසාත් සමාධියේ පතුලට ගැඹුරට නොවැටි ගමන ඉවර කරන්න පුළුවන් නිසා සමාධියක් තිබ්බද නැද්ද කියන එක ලොකු ගැටලුවක් කරගන්න එපා. පුහුණු වෙන්න ජීවිතය ඇතුලේ මෙනෙහි කරන්න. ජීවිතය ඇතුලේ මෙනෙහි කරන්න පුහුණු වෙන්න. ජීවිත අත්දැකීම් මෙනෙහි කරන්න පුහුණු වෙන්න. මම භාවනා කරන වෙලාව මෙන්න භාවනා කරන තැන මෙන්න භාවනා කරන ඉරියව්ව කියලා එහෙම නෙමෙයි. ඒක ඔහි තිබුණාවේ ඒක කරන්න. හැබැයි භාවනා කරන කෙනෙකු බවට පත් වෙන්න ජීවිතය මෙනෙහි කිරීමෙන්, තමන්ගේ ජීවිතය මෙනෙහි කරන. ජීවිතය කොහෙද තියෙන්නේ? ජීවත් වෙන හැම වෙලාවෙම. ජීවිතය කියන එක තියෙන්නේ මේ මේ ශාලාව ඇතුලේ පරියංකේක කොට්ටයක් උඩ වාඩි වෙලා කොන්ද කෙලින් තියාගෙන ඇස් වහගෙන වම් අත උඩ දකුණු අත තියාගත්තාම නෙමෙයි. ජීවිතේ කොහොමද තියෙනවා? ඉතින් ඒ ජීවිතේ Tamanට දැනෙනවා නම් කොයි මොහොතක හරි කොතනකදී හරි මොන ඉරියව්වකද හරි ඒ මෙනෙහි කරන්න. මොකද්ද මට දැනෙන්නේ? මේ මොන වගේ ජීවිතයක්ද දැනෙන්නේ? ඇයි එහෙම එකක් දැනෙන්නේ? ඇයි දැනෙන්නේ? එහෙම මෙනෙහි කරනකොට ඒ එතන එතන ඇතිවන නිශ්චලත්වයන් තියෙනවා. ඒ වච්චර දිග නෑ. දැන් වාඩිලා භාවනා කරනකොට ලැබෙන දීර්ඝ වූ සැහැල්ලු අධ්‍යක්ීම් තියෙනවනේ විනාඩි 10ක් 15ක් පැයක් එකමාරක් කරී ඊට වැඩි හරි එහෙම නෑ. ඉතින් එහෙම ඕනේ නෑ. මේකේ තියෙන්නේ ප්‍රමාණාත්මක වටිනාකම නෙමේ ගුණාත්මක බවයි. ඔය වටින්නේ. ඒක තප්පරයකට හරි ඒ අත්දැකීම වටිනවා. ඒක පැයක් අත්දැක්කද පැය දෙකක්ද ඒකේ වටිනාකමක් නැහැ. ඒක වටිනාකම තියෙන්නේ සමාධිය තමයි අවසාන ඉලක්කය කියලා හිතුවොත්. එහෙම හිතන අය තමයි සදාකාලික සමාධියක් හොයාගෙන යන්නේ. සදාකාලික සමාධියක්. සදාකාලික නිශ්චලත්වය. ඉතින් එහෙම නෙමෙයි මෙතන යන්නේ එහෙම කන්නේ. එතකොට අපි කොයි තැනක හරි මහපාරේ මැද හරි කොහෙදි හරි මෙනෙහි කරන්න පටන් ගත්තොත් ඒ වෙලාවේ ලැබෙන අත්දැකීම එතන ඇතිවෙන නිශ්චලත්වයක්. ඒ මොහොතක ඇතිවෙන නිශ්චලත්වය. ඒකට කියනවා ෂණික සමාධිය. ෂණික සමාධිය. ඒ මොහොතට එක මොහොතකට සියල්ල නවතිනවා. හැම එකක්ම හුස්මත් නවතින එක තප්පරයකට එක මොහොතකට එක ෂණයකට. සිතවිලිත් නවතිනවා ඒ මෙනෙහි කරන්න පටන් ගත්තාම එක මොහොතකට මුළු විශ්වයම නිශ්චල වුණා වගේ දැනෙනවා. ඒ කියන්නේ පෘථිවිය තව තමන් වටේ කැරකෙනව ඇති, ඉර වටේත් කැරකෙනව ඇති, හඳ අපි වටේත් කැරකෙනව ඇති. වලාකුළුත් පාවෙනව ඇති. ඒ මොනවා වුණත් ඒ මොහොතට දැනෙනවා සියල්ල නිශ්චල වුණු බව. ඒකට කියනවා ෂණික සමාධිය. ඒ එන්නේ අර මෙනෙහි කිරීම තුලින්. ඕනෙම කලබල අවස්ථාවක කලබලයේ දිහා බලලා කලබලයේ ස්වභාවය තේරුම් අරගෙන ඇයි මෙහෙම කලබලයක් ඇති වුනේ කියලා බලන්ද ඒ බැලීම තුලින් ඔය ඒ මොහොතේ ඉන්න තැන Tamante නිශ්චල වෙන්න පුළුවන්. ඒක වටිනවා. ඒ මොනවත් කලබල නැති ප්‍රශ්න නැති උද්වේගයන් නැති පාළු තැනක තනියම වාඩි වෙලා පැය ගාණක් ලැබෙන නිශ්චලත්වයට වැඩිය. ඔව්.
ඇත්තට ඒ විදිහට ඒ මොහොතට මොන දිනා අර ඇක්සෙප්ටින් ඇටිටියුඩ් කියන තැන ඉඳගෙන දේවල් හරියට ගන්න එක තමයි වටින්නේ. නමුත් ඒ හැම මොහොතේම එම බෑනේ. නමුත් හිත විසිරීලා ගිය මොහොතක අර විදිහට පරයන්කේ කියලා නිශ්චල වෙන මොහොතේ නික්ලේශී බවක් නැතිනේ.
ඔව්.
ක්ලේශයන්ගෙන් පිටව ගැනීමක් නැහැ. එතකොට ඒ මොහොත හරි වටිනවනේ කියලා හිතෙනවා. ඒ කියන්නේ දැන් සමහර වෙලාවට අපි හරහත් වෙලා නැහැනේ අපි ඒක නිසා අපි ආවේගශීලී වෙන මොහොතක ඒක ගැන හිතන්නේ නැතුව ටිකක් දෙන් වෙලා වගේ මොහොතක අර සංසුන් මානසිකත්වයකට යන එක කුසලයක් නේද කියලා හිතලා තියෙනවා.
අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම කුසලයක්. ඒ කලබලේ අස්සේ ඉඳගෙන තාතවා කලබල වෙලා කලබලෙන් අකුසල් කරනවට වැඩිය එතනින් අයින් වෙලා පුළුවන් නම් එතනින් අයින් වෙලා තමන්ව නිශ්චල කරගන්න ඒක කුසලයක්, ලොකු කුසලයක්. ඉතින් ඒකට වාඩි වෙන්න ඕන නම් වාඩි වෙන්න, ඇස් වහ ගන්න ඕන නම් ඇස් වහ ගන්න, කොන්ද කෙලින් තියා ගන්න ඕන නම් කොන්ද කෙලින් තියා ගන්න, වම් අත උඩ දකුණු අත තියා ගන්න ඕන නම් එහෙම තියා ගන්න. ඒ කිසිවයි කිසිම වරදක් නෙවෙයි. එහෙම කරගන්න. ඉතින් ඒකේ තියෙන ගැටලුව තමයි එකක් තමයි අපි කලබල වෙන හැම වෙලෙම අපිට ওই දේ කරගන්න බෑ. ඒ එහෙම තැනක නෙමෙයි අපි ඉන්නේ. එහෙම අපිට කියන්න බෑ මේ බුදුගේ ඇතුළේදී විතරක් කලබල වෙන්න කියලා. එන කලබලයක් බුදුගේ ඇතුළේදී විතරක් වෙන්න. එතකොට මට එතන වාඩි වෙන්න පුළුවන්. ඇස්වා ගන්න පුළුවන්. වෙන තැනකදී නම් කවුරුවත් මට බනින්න එපා. දොස් කියන්න එපා. විවේචනය කරන්න එපා. බලාපොරොත්තු කඩ වෙන දේවල් වෙන්න එපා කියලා එහෙම අපිට ස්වභාවයට නීති දාන්න බෑ. ඉතින් ඒ නිසා මේ ඕනේ තැනක වෙන්න පුළුවන්. එතකොට පුළුවන් කොතන හිටියත් පුළුවන්. එතකොට පරියන්කේ ඕනෙම නැහැ. ඔව් පරියන්කේ ඕනෙම නැහැ. ඔන්න අපිට හුස්මට හිත ගේන. හුස්මට හිත ගේන වහම ඒ අපි කාලයක් පුහුණු කළ පරියන්කේ තියෙනවා නම් අර ඔක්කොම දේවල් වලින් ඈත් වෙලා අපේම ලෝකෙක ඉන්න පුළුවන් හුස්මත් එක්ක. ඒක හොඳයි. ඒක බොහොම හොඳයි. එතකොට තමන්ව යථා තත්ත්වයට පත් කරගෙන ඊට පස්සේ ඒ සිද්ධියට මුණ දෙනවා නේ. ඔව්. ඒක බොහොම හොඳ ප්‍රඥාවන්ත ඥානාන්විත ස්ථානෝචිත නුවණින් කලන්න පුළුවන් දෙයක් කරන්න යුතු දෙයක්. මේ හැබැයි මම අර උදේ කිව්වා වගේ මේ කලබල වෙන ගතිය ඒකෙන් නැති වෙන්නේ නැහැ. එවලෙට එවලෙට අපිට ඒක මේ පිරිමහ ගන්න පුළුවන්. හැබැයි ආය ආය වෙනවා. ඒක නවත්ත ගන්න ඕන නම් අන්න හොයලා බලන්න.
විදර්ශන.
ඔව්. විදර්ශනේ කරන්න. ඊළඟට අර ඔබතුමිය ඒ ප්‍රකාශ කිව්ව එකක් තමයි අපි rahat වෙලා නැති නිසා මේ ආවේගශීලී වෙනවා කියලා නේ. මොකද කිව්වේ?
ආවේගශීලී වෙනා මොනවාත් ප්‍රචාරයක් දක්වනවා.
ඔව්.
වචනකින් හරි.
ඔව්.
පස්සේ රියලයිස් වෙන ඇයි මේ වචන පිට කරේ නැවතුනේ නේද මං කියලා මටම දුක් කියා ගන්න වෙලාවල් තියෙනවා. එන්නත් එක් පාට අර.
එහෙම වෙනවා.
පුරුද්දවත්
කියන්නේ බෑ රේ මන් දන්නේ ඒක ඇත්තට දුර්ලභමක්. එහෙම වෙනවා. ඔව් එහෙම වෙනවා. ඉතින් ඒක අපි කවුරුත් ඒ අත්දැකීම ලබනවනේ. පුරුද්ද කිව්වත් කමක් නෑ. හැබැයි පුරුද්දට එහා ගිය මේ හේතු තියෙනවා. ඒ හේතු එතෙන්දී ඉක්මනට එකතු වෙනවා. අපිට පේන්නේ හරියට වහින හේතු ටික එකපාරට එකදලා අපි බලනවා අහසේ බලාකුළුකුත් නෑ. අපි රෙදි ටිකක් එළියට දාලා ඇතුළට එනකොට වහිනවනේ. ඉතින් අපිට හිතාගන්න බෑ මොකද මේක. හැබැයි වහින්න ඕනේ හේතු ටික ඒ ක්ෂණයකින් හරි එකතු වෙලා නැත්තම් වහින්න බෑනේ. දැන් අපි බලපු විදිහට පෙවුන්නේ නැහැ අපිට. වලාකුලක් ළඟ තියෙනව දැක්කෙත් නැහැ. කලවර වෙලා තිබුණෙත් නැහැ. අකුණු කෙටිකෙත් නැහැ. විදුලි කෙටිවෙත් නැහැ. මොනවත් නැහැ. හැබැයි ඒ මොනව නොවුණත් අපිට පෙවුන්නේ නැති වුණාට අපි හිතන තරම් කාලයක් ගත නොවුණාට ඒ ටික වෙනවා. එකතු වුණාම එකපාරට සිද්ධ වෙනවා. එකපාරට හිතවත් කෙනෙක් නැහැ. ඈත් වෙලා යනවා. අහිතවත් වෙනවා. දැයි ටික ටික වෙනව නම් ප්‍රශ්නයක් නැහැ. දවසින් දවස කී වෙනව නම් අපිට ලෑස්ති වෙන්න පුළුවන්. එකපාරට වෙනකොට ඔන්න අපිට ඒක බෑ ගන්න. අපි හිතන එහෙම වෙන්න බෑ කියලා. ඒ පුළුවන් හින්දායි වුනේ. බැරි නම් වෙන්නේ නැහැ නේ. පුළුවන් හින්දා තමයි වුනේ. හැබැයි අපි මේවට ඔක්කොටම කාලසටහන් හදන් ඉන්නවා. මේ Tamanṭai anuṇṭai lōkēṭai හැම දෙයකටම අපි හදාගත්ත කාලසටහන තියෙන මේක වෙන්න ඕනේ මෙන්න මේ දවසේ අහවල් තැනේදී මේ සිද්ධිය වෙන්න ඕනේ මේ කාලෙදී. ඉතින් ඔහොම හදාගෙන තියෙනවා අපිට අපේ දරුවන්ට අනිත් අයට හැමෝටම. එහෙම වෙනකල් හොඳයි. ඔය අපි හදපු කාලසටහනට අනුවම ලෝකේ කැරකෙනකල් හොඳයි. හැබැයි හිම් පිට සිදුවීමක් වුණාම අපිට අපේ කාලසටහනට පටහැනින් අපි බලාගෙන ඉන්න එකක් වෙනකල් ඒ දේ වෙන්නේ නැහැ. ඒ වෙනුවට බලාපොරොත්තු නොවුණු දෙයක් වෙනවා. දැන් අපිට අදාහ ගන්න බෑ. කාලය කියන දේ හරි වෙනස් දෙයක්. හරිම වෙනස් දෙයක් කාලය කියන්නේ. අපිට තේරෙන්නේ නැහැ කාලය කියන්නේ මොකද්ද කියලා. නොතේරී තමයි අපි කාලසටහනක් අදාගන්නේ. හැම දෙයකටම කාලයක් තියෙනවා. හැබැයි ඒ කාලේ අපි දන්නේ අපි හිතන කාලයකට තමයි අපි කාලසටහන් හදන්නේ. ජීවිතේට, ලෝකේට, රස්සාවට, ශරීරයට, හිතට ඔක්කොටම. අර ස්වභාවයේ තියෙන කාලය අපිට දකින්න පුළුවන් වුණාම ඔය අනපේක්ෂිත සිදුවීම් කියන ඒවා නෑ එකක්වත්. අනපේක්ෂිත සිදුවීම් මේ බලාපොරොත්තු නොවන සිදුවීම් කියන ඒවා එන්නෙම අපි හදාගත්ත කාල සටහන ඇතුලේ අපි ඉන්න හින්දා අපි හදාගත්ත කාලයක් එක්ක ඒ කාලේ අපි හදාගත් එක. නමුත් අර දේවල් ඒ නියමිත කාලෙදි වෙනවා. ඒ සිද්ධිය වෙන්න ඕනේ කාලෙදි ඒක වෙනවා. හැබැයි ඒ කාලේ අපි අඳුනගෙන හිටියේ නැහැ ඒ සිද්ධිය වෙන්නේ. එහෙනස ඒක අඳුනගන්න බැරි වෙන්නේ අපි මවාගත්ත කාලයක් ඇතුළේ ජීවත් වෙන හින්දා. ඒ සිතිවිලි එක්ක ඉන්න කල් අපි ඉන්නේ මවාගත්ත කාලයක. ওই සිතිවිලි වලින් අයින් වුණාම මවාගත්ත කාලේ නවතිනවා. ඔර්ලෝසියකට කැරකේ නමුත් මවාගත්ත කාලේ නැවතුණාම අන්න යථාර්ථයේ කාලේ අපිට අනාවරණය වෙන්න පටන් ගන්නවා. එතකොට අනපේක්ෂිත සිදුවීම් නැහැ. බලාපොරොත්තු විරහිත සිදුවීම් නැහැ. ඒව ඔක්කොම නැති වෙලා යනවා. එතකොට තමයි ඔබතුමී කිව්වා වගේ එය ඒ විදිහට පිළිගන්න පුළුවන් වෙන්නේ. ඕනෑම සිදුවීමක් සිදුවන ආකාරයට පිළිගන්න. දැන් මෙහෙම නෙමෙයි අරහෙමයි වෙන්න ඕනේ. මෙතන නෙමෙයි අතනයි වෙන්න තිබුණේ. අද නෙමෙයි අහවල් දවසේ වෙන්න තිබ්බේ කියලා අපි හැම විටම සිදුවීමක් සිදුවන ආකාරයෙන් පිළිගන්නේ නැතුව අපේ කාලසටහනක් අනුව සිද්ධ වෙන්න ඕනේ කියලා තර්ක කරනවා වාද කරනවා. ඉතින් අපිට අනිත්‍යයත් එක්ක තර්ක කරන්න පුළුවන්. දැන් නෙමෙයි තේ කොනේ ආවල් වෙලාවට. එහෙම අපිට gedara ඉන්න කෙනෙක් එක්ක තර්ක කරන්න පුළුවන්. වාද කළා, යාව වෙනස් කළා, තේ බොන වෙලාව වෙනස් කළා, හදන වෙලාව වෙනස් කළා, වතුර උණු කරන වෙලාව වෙනස් කළා, ඔක්කොම කළා. අපිට ඕනලාට තේ එක බොන්න පුළුවන්. හැබැයි මේ තර්ක කරලා වාද කළා යථාර්ථය වෙනස් කරන්න බෑනේ. යථාර්ථයත් එක්ක අපිට මොකද්ද තියෙන වාදේ, මොකද්ද තියෙන තර්කය? තර්ක කරන්න කරන්න අපි යථාර්ථයෙන් ඈත් වෙන නිසා තර්කය වෙනුවට යථාර්ථයට ඇහුම්කන් දීමක් අවශ්‍ය. ඇහුම්කන් දෙන්න දෙන්න පේනවා මේ හැම එකක්ම නියමිත වෙලාවට වෙන්නේ. වෙන්න ඕනේ හොඳම වෙලාවට තමයි හැම සිදුවීමක්ම වෙන්නේ. එහෙම වෙන්නේ නැහැ, එහෙම නොවිය යුතුයි කියලා හිතන හිත අන්න තැවෙනවා, දුක් වෙනවා, අඬනවා, hina වෙනවා. අර මේ ඒ රහත් කතාවේ කියන්න ඕනුනේ අපි මේ ආවේගශීලී වෙන්නේ රහත් නොවුණු නිසා කියලා අපි කියනවනේ, හිතනවනේ. ඉතින් ඒක ඇත්ත තමයි. ඉතින් ඒක ඕන කෙනෙකුට ඇත්ත. රහත් වුණා නම් මේ කලබල වෙන්නේ නැහැනේ. කෝප වෙන්නෙත් නැහැ, පෙරේත වෙන්නෙත් නැහැ, බය වෙන්නෙත් නැහැ, දුක් වෙන්නෙත් නැහැ. ඒ ඔක්කොම ඇත්ත. හැබැයි ඒක එහෙම කියනකල් ඔහොම තමයි ඉන්න වෙන්නේ අපිට. අපි කලබල වෙන නිසායි රහත් වෙන්න බැරි වෙලා තියෙන්නේ. රහත් නොවුණු නිසා කලබල වෙනවා කියනවට වැඩිය හොඳයි මේ කලබල වෙන නිසායි අපිට විමුක්තියක් නැත්තේ. එනිසා කලබල වෙන්න පටන් ගන්නකොට කලබල වෙන හැම අවස්ථාවකම බලන්න මෙහෙම නොවී ඉන්න බැරිද? ඒ කලබලයේ ඇස්සේ මේ ප්‍රශ්නේ අහන්න. මෙහෙම නොවී ඉන්න බැරිද? කලබලේ තියෙන එක පැත්තක අපි මේ පැත්තේ ඉඳගෙන අහනවා එක දිහා. මෙහෙම නොවී ඉන්න බැරිද? එහෙම නාහන කල් අයියෝ මං කලබලයි මං තරහයි කියලා ඉන්නකල් මේ මුළු මම කියන මුළු අවකාශයේම තරහෙන් පිරලා තියෙනවා. මම කියන මුළු සමස්ත අවකාශයේම ඊර්ෂ්‍යාවෙන් පිරලා තියෙනවා. හැබැයි අර ප්‍රශ්නේ අහන්න පටන් ගන්න බලන්න. එතකොටම මම මෙහි කලබලයේ මෙහි මම මෙහි ඊර්ෂ්‍යාව මෙහි ඉරිෂාව නැති තැන තියෙනවා කියන එක අපිට පේන්න පටන් ගන්නවා. ඒ අත්දැකීම ඇතුළෙම අපි ඉන්නවා. ඒ වෙන කොහෙවත් ගිහිල්ලා නෙමෙයි එතනම ඉන්නේ. ඉඳගෙන මේ ප්‍රශ්නේ අහනකොට අන්න ඒ අත්දැකීම ඇතුළෙම ඒ අත්දැකීම නැති අවකාශයක් පහළ වෙන්න පටන් ගන්නවා. ඒක පුංචි තිතක් වගේ වෙන්න පුළුවන් මුලදී. ඒතරු අනිත් හැම එක මුළු අනිත් සමස්ත සිසු අවකාශයේම අර හැඟි ආවේගයෙන් පිරিলা. කෝපේ නම් කෝපයෙන් පිරিলা. මම කියන එක ඇතුළේ. මමව ඇතුළේ මම කියන එක කෝපයෙන් පිරিলা. හැබැයි දැන් මේ ගැන සිහියෙන් ඉන්න හොයන්න පටන් ගන්න මොහොතේම එක පුංචි තිතක් වගේ කෝප නොවන තැනක් පහළ වෙන්න පටන් ගන්නවා. ඉතින් අපි එතෙන්ට ගියොත් ඒ තිත තිත් දෙකක් වෙනවා, තිත් තුනක් වෙනවා, තිත් හතරක් වෙනවා, තිත් පහක් එහෙම එහෙම වැඩි වෙන්න පටන් ගන්නවා. එතකොට තරහ අවකාශය අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට මේ පැත්තේ සසර තියෙනවා, මේ පැත්තේ නිවන තියෙනවා. එහෙම නැතුව අපි හිතුවොත් මේ අපිට රහත් වෙලා නැති නිසායි, අපිට තරහ යන්නේ රහත් වෙලා නැති නිසායි, අපිට මෙහෙම වෙන්නේ කියලා හිතනකල් මේ එහෙම තමයි ඉඳ වෙන්නේ. ඈ මේ කතාව කලිනුත් කියලා තියෙනවා. එනාට මේ නැවත මෙනෙහි කරන්න වටිනවා. නැවත මෙනෙහි කරනකොට අලුතෙන් අවබෝධයන් පහළ වෙන්න පුළුවන්. ඔය ඉන්දියාවේ හිටිය මේ ස්වාමීන් වහන්සේ නමක් බෝධිධර්ම හාමුදුරුවෝ, උන්වහන්සේව පිළිගත්තේ නැහැ ඉන්දියාව. ඉන්දියාව උන්වහන්සේව බාරගත්තේ නැහැ. උන්වහන්සේ අවබෝධ ලැබූ කෙනෙක් කියලා උන්වහන්සේව බාරගත්තේ නැහැ. ඒ නිසා උන්වහන්සේ එහෙම ඇවිදගෙන කාලයක් ඇවිදලා චීනෙට ගියා. චීනෙට මේක අලුත් කෙනෙක්. චීනේ තිබුණා බොහොම පැරණි දර්ශන තිබුණා. ඔය තාවෝ දර්ශනේ, ලාඕස් ගේතා එතුමාගේ තාවෝ දර්ශනේ, කන්ෆියුසියස් තුමාගේ කන්ෆියුසියස් දර්ශනේ, ඒව තිබුණා. හැබැයි ඒව ටිකක් භෞතිකයි, මහා දාර්ශනිකයි. දැන් මේ හාමුදුරුවෝ ආවට පස්සේ චීනෙට මේක අලුත් දෙයක්. උන්වහන්සේ වැඩි කතා කරේ නැහැ. ඉතින් ඉස්සෙල්ලම අධිරාජ්‍යගේ මාලිගාවට ගියා. ගිහිල්ලා වාඩිලා හිටියා. මොකද්ද තියෙන්නේ කිව්වා. කිව්වා ඉතින් ඒක කාටවත් තේරුන්නේ නැහැ. මේ එකල උන්වහන්සේ ඉතින් එහෙම ගල් ගුහාවකට වැඩියා. පස්සේ එක එක්කෙනා හොයන් ඉන්න පටන් ගත්ත. එක දවසක් මේ අධිරාජ්‍ය ආවා. හොඳටම කලබල වෙලා අධිරාජ්‍ය ආගල රටේ ප්‍රශ්නේ. ඉතින් අධිරාජ්‍ය කියන්නේම කලබල කෙනෙක්. ඉතින් ඒ කලබලේ යාට සාමාන්‍යයෙන් අධිරාජ්‍යයන්ට, කියන්නේ දේශපාලකයන්ට කලබල ඉවසන්න පුළුවන්. සාමාන්‍ය කෙනෙකුට වැඩිය ඒක වෙනම විශේෂ ජාන වර්ගයක් තියෙන. ඒක නිකන් ඕනෑම කලබලයක් මැද hina වෙලා ඉන්න පුළුවන්. හැබැයි සීමාවක් තියෙනවා. ඒ සීමාවටත් ඇවිල්ලා ඊටත් එහා ගිහිල්ලා දරාගන්න බැරිව ඉන්නකොට මෙයාට මතක් වුණා, මෙහෙම මේ ඉන්දියාවෙන් ආවනේ බෝධිධර්ම කියලා කෙනෙක්. මොකක් හරි එදා කිව්වනේ මට, ඒ බෝධිධර්ම හාමුදුරුවෝ ළඟ තිබුණා වෙන අමුතුම මේ දර්ශනයක් කියන්නේ දසුනක් තිබ්බා. ඒ බැලුවාම පේන විදියක් තිබ්බා. ඉතින් මට වෙන සරණක් නැහැ කියලා අධිරාජ්‍යය ගියා. ගිහිල්ලා කිව්වා මෙහෙම මගේ හිත හරි කලබලයි. මොකද කරන්නේ කියලා. මට කියලා දෙන්න මේ කලබලේ නැති කරන හැටි. එතකොට බුදුරමන්ට කිව්වා හෙට එන්න කියලා. හෙට එන්න. හැබැයි මතක ඇතුව හිතත් අරගෙන එන්න කියලා. හිත ගේන්න අමතක කරන්න එපා. එහෙම කියලා යවුවදී අධිරාජයන්ට මොකද මේ මෝඩ කතා? මම ඉස්සර පිස්සුද ඔහෙද? මේ හිතත් අරන් එන්න කියන්නේ මට හිත තියලා යන්න පුළුවන් නම් කොහේ හරි කොච්චර දෙයක්ද? ඒක බැරි හින්දානේ මේ ප්‍රශ්නේ මට. ඉතින් එදාරෑ නිඳ ගියේම නෑ. එළි වෙනකල් දැන් මේක හිතේ තියෙනවා. කොහොමද මේ හිත තියලා යන්නේ? හිත අමතක නොකර ගෙනියන්න කිව්වේ මොකද්ද? කොහම හරි උදේ 4ට එන්න කිව්වා. ඉතින් 4ට දැන් එළි වෙනකල් ඇහැරගෙන හිටි. 4ට විජාට නැහැරලා ගියා. ගිහිල්ලා ගියාම බෝධිධර්ම මහතුමා බොහොම හොඳයි හිතත් තරං ආවද කියලා. එක මොකද්ද ඔය කියන කතාව? මේ හිත දාලා ඉන්න පුළුවන් ද? හිතත් අරගෙන තමයි ආවේ. කොහෙනම් මට දෙන්න. ගෙනානම් මට දෙන්න. එහෙම දෙන්න බෑ හිත. හරි එහෙනම් මට දෙන්න ඕනේ නෑ. මේ ඔය කොහේ හරි තියෙනවා නම් ඒ තියෙන තැන කියන්න මට. එහෙම ඒක නම් එහෙම තැනක නෑ හිත. තැනක නෑ. එතනක නැහැ කියලා දන්නේ කොහොමද? දන්නේ කොහොමද? බලන්න. බලන්න කොයි කලබලේ කොහෙද තියෙන්නේ කියලා. ඉතින් අධිරාජ්‍ය බලනවා කොහෙද මේ කලබලේ තියෙන්නේ. එම් බලනකොට පේන්නේ. දැන් මේක තමයි හිතේ ගතිය. හිත මේ මහා මේ එක පැත්තකින් අමුතුම මේ අමුතුම තාලේ සත්වයක් හිත කියන්නේ. හරියට අපි කෙනෙක් දිහා බලනකොට අහක බලන ගතියක් තියෙන. එයා බලනවට කැමතියි. නමුත් බලනවා කියලා දැනගත්තාම අහක බලනවා. අන්න ඒ මනෝවිද්‍යාව තමයි හිතේ හැටි. හිතට අපේ අවධානය ඕනේ. එයා කියන විදිහටම අපි නටන්නත් ඕනේ. ඒ පදේටම නටන්නත් ඕනේ. ඒ අදින නූලටම අපි රූකඩේ වගේ දුවන්නත් ඕනේ. හැබැයි එයා දිහා බලනවට කැමති නෑ. බලනකොට අහක බලනවා. පේන්න නෑ. ඉතින් මෙයා කලබලේ දිහා බලනවා බලනවා. ඒක නෑ දැන් හොයාගන්න. මේ බුද්ධර්මහතර කියන කලබලේ මට දෙන්න. මං ඒක හදලා දෙන්නම්. කලබල හිතා මට දෙන්න. මං කලබලේ අයින් කරලා හිත දෙන්න නිශ්චල කරලා. දැන් බලනවා බලනවා බලන්න බලන්න නිශ්චල වෙනවා. බලන්න බලන්න කලබලේ නෑ. නෑ නෑ නෑ. ඊට පස්සේ ඔන්න නිශ්චලත්වයට. එයා කො කලබල හිත. ඒක නෑ. ඒක නෑ. ඉතින් නැත්තම් මම මොකද කරන්නේ දැන්? මට මොකද්ද කරන්න පුළුවන්? නැති දෙයක් මං කොහොමද හදන්නේ? නැති දෙයක් මං කොහොමද නැති කරන්නේ? එහෙම එකක් ඇත්තටම නැහැ කියන එක තේරුම් ගන්න. ඔය කලබලේ කියලා දෙයක් ඇත්තටම නම් නැහැ. හැබැයි එහෙම එකක් තියෙනවා වගේ පේනවා අපිට. අපි එහෙම හිතලා කලබල වෙනවා. හැබැයි ඇත්තටම කලබල වෙන්න දෙයක්වත් නැහැ. කලබල වෙන දෙයක්වත් නැහැ. ඇයි ඔක්කොම පේන්නේ බැලුවොත් විතරයි. බලන්නේ නැතුව අපි හිතුවොත් තව තව කලබල වෙනවා. හිතන්න හිතන්න කලබල වෙනවා. ඉතින් ඒ නිසා තමයි ඔබතුමී කියපු කාරණේ හරි වැදගත් වෙන්නේ. එහෙම අවස්ථාවක හිතීම සම්පූර්ණයෙන් නවත්තල හුස්මට එන්න. ඒකෙන් වෙන්නේ ඒකයි. හිතීම සම්පූර්ණයෙන් නවතිනවා. සිතවිලි ටික නවතිනවා. නැවතිච්ච ගමන් කලබලෙත් නැති වෙලා යනවා. සිතවිලි ඕන කලබලෙට. සිතවිලි තමයි කලබලෙට කලබලේ නැමැති ගින්නට පිදුරු. සිතීම නැවතුණු ගමන්ම ගින්න නිවෙනවා. හැබැයි සිතීම බලහත්කාරයෙන් නවත්තන්න බෑ. හිතන්න එපා කියලා බෑ. ඒ නෝට අපි කියනවා මොකද්ද මේ? හොයන්න හොයන්න බලන්න හොයලා බලන්න. තරහ කියන්නේ මොකද්ද කියලා බලන්න 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 එහෙම දෙයක් නෑ කියලා තමයි පේන්නේ. ඒ සංස්කාරය එහෙම්මෙන් ඒව යනවා. ඒ යනකොට දැන් ওই පාරවල් ගොඩාක් එහෙම්මෙන් හරහින් යනකොට අපිට එතන මොකක් හරි දෙයක් හන්දියක් වගේ එකක් පේනවනේ. ඒ අර අර මේවා එහෙම යන හින්දා ඒ ටික නැති වෙච්ච ගමන් එතන හන්දි නෑ ආයි. ඒක තමයි ස්වභාවයේ ගතිය, ස්වභාවයේ ලක්ෂණය. මේ මනස හරහා විවිධ වූ මේ සිතවිලි යනවා ගමන් කරනවා. සිතවිලි එක එක රේඛාවලට, එක එක දිශාවට, එක එක මානෙට යනවා. ඒතකොට ඒව කීපයක් එකට එක තැනක හම්බුනහම එතන ඉතින් දෙයක් වගේ පේනවා අපිට. තරහ, බය, මොකක් හරි දෙයක් පේනවා, දුක. ඒ අපි චින්තන රටා, චින්තන ධාරා තියෙනවනේ. ඒ ධාරා නිසායි ওই දේ වෙන්නේ. ඒ හැම එකක් ඉඳගෙන පදිංචි වෙන්නම් පුළුවන්. දුක ඇතුලේ අපිට ගයක් හදාගෙන මුල් බැහැලා පදිංචි වෙන්න පුළුවන්. පදිංචි වෙන්න වෙන්න දුක ඇත්ත. අවසාන වශයෙන් කියන්නේ ඔය පුහුණු යනකොට අවසාන වශයෙන් අපිට තේරෙන්නේ දැන් මේ සියල්ල අපේ අතේ තියෙන්නේ කියන එක. තරහ වෙනවද නැද්ද? දුක් විඳිනවද නැද්ද? අඬනවද නැද්ද? දුක තියන් ඉන්නවද නැද්ද? තරහ තියන් ඉන්නවද? අත්හරින්නේ ඔක්කොම අපේ අතේ තියෙන්නේ. ඕනම එකක් කරන්න පුළුවන්. ඕන දේ කරන්න පුළුවන්. තියාගන්න ඕන නම් තියාගන්න පුළුවන්. නැවත නැවත මතක් කර කර නැවත නැවත පන පොවමින් නැවත නැවත ආරෝපණය කරමින් ඔය ඕනම දෙයක් තියාගන්න පුළුවන්. නැති වෙනව නැති වෙනකොට ආයෙත් ආරෝපණය කරනවා. තිය ආරෝපණේ තියෙනකල් තියෙනවා. ආයෙත් බැලලා ගියම ආයෙත් ආරෝපණය කරනවා. එහෙම කර කර අපි කියනවා මේක මේ තරහ නැති වෙන්නෙම නැහැ. මේ දුක නැති වෙන්නෙම නැහැ. මේ කලබලේ නැති වෙන්නෙම නැහැ. නැති වෙන්නේ නැහැ නෙමෙයි නැති වෙන්න දෙන්නේ නැහැ. ඒ නැති වෙන දෙයට නැති වෙන්න දෙන්න. භාවනාවේදී මෙන්න මේ ලබන අවබෝධය හරීම තීරණාත්මකයි. මේ සියල්ල අවසාන වශයෙන් අපිට තීරණය කරන්න පුළුවන්. මම දුක් විඳිනවද නැද්ද අපේ අතේ තියෙන. හිටිය ඔය විශිෂ්ට ඍෂි කෙනෙක් කියන හැම එකක්ම හරියනවා. මොනම දෙයක් ගැන හරි ඇහුවොත් ඒ කියන දේ තමයි වෙන්නේ. වරදින්නේ නැහැ. ඉතින් මේක මේ ඒ ගමේ හිටිය මේ කොල්ල දෙන්නෙකුට ඇල්ලුවේ නෑ මේ. ඒ තරුණ කමේ හැටිනේ. તો මේක වෙන්න දෙන්න බෑ. මේක වෙන්න බෑ. මෙයාට වරද්දන්න ඕනේ අපි. අපි කොහොමද අපි වරද්දන්නේ? දැන් මොනවා හරි වහිනවද? වහිනවා කිව්වොත් වහිනවම තමයි. පායනවා කිව්වොත් පායනවා. ඒක අපි කොහොමද වරද්දන්නේ? ලෙඩ වෙනවා කිව්වොත් ලෙඩ වෙනවා. සනීප වෙනවා කිව්වොත් සනීප වෙනවා. කොහොමද මේක වරද්දන්නේ? ඉතින් මේ දෙන සෑහෙන වෙලාවක් කල්පනා කරලා දවස් ගාණක් උපායක් හදාගත්තා. දැන් උපායන් හදාගත්තා ඉන්නවනේ. මේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නත් ගියානේ මේ උපායන් හදාගෙන. තර්ක කළා දිනන්ට පුළුවන් කියලා. ඒ වගේ උපායක් හදාගත්තා. මොකද්ද උපාය? මේගොල්ලෝ කුරුල්ලෙක් අල්ලගත්තා. පණ තියෙන කුරුල්ලෙක් අල්ලගෙන දැන් මෙහෙම කුරුල්ලා අතේ තියාගෙන යනවා. ගිහිල්ලා අහන්න සැලසුම් කරන්නේ මේ අතේ ඉන්න කුරුල්ලා මැරිලාද ජීවත් වෙනවද කියලා. එතකොට දැන් ජීවත් වෙනවා කිව්වොත් මෙහෙම මිරිකමු කියලා. මිරිකලා එතකොට මැරෙනවනේ. එතකොට පෙන්නනවා නෑ මැරිලා. මැරිලා කිව්වොත් අතහැරලා පෙන්වන්න පුළුවන් ජීවත් වෙනවා කියලා. ආ ඒක නම් හොඳ උපාය කියලා මේ දෙන දවසක් කුරුල්ලෙක් අල්ලගෙන දැන් ගිහිල්ලා. හව මේ ඔබතුමා කියන හැම එකක්ම හරියනවනේ. ඇත්තනේ එහෙනම් මේක කියන්න. මේ අතේ ඉන්න කුරුල්ල මරණයටපත් වෙච්ච කෙනෙක්ද ජීවත් වෙන කෙනෙක්ද කියලා. මොකද කියන්නේ ඇත්තේ? මේ පුතා මොකද කියන්නේ ඇත්තේ? ජීවත් වෙන කෙනෙක්. ජීවත් වෙන කෙනෙක් කිව්වොත් ඉතින් මිරිකන්න පුළුවන්. මිරිකලා බෙල්ල මිරිකුවා මැරලා යනවනේ. ඈ ඒක ඔය වුණාට පෙන්නන වෙලාවේ දැන් අතෙන් කියන සිතුවිල්ලේ මේකක් පෙන්නන වෙලාවේ දෙකක් ඉතින් ඔය එතන අනිත් ඔක්කොම ඉස්සරහා පේන්නේ මැරිච්ච කුරුල්ලෙක් නේ දැන් ඒ ස්වභාවේ ඈ සභාව පේනාට අර කියන වෙලාවේදී නැහැ නෑ ඉස්සර පස්සේ යනවා මිනිකද ඉතින් ඒක කොහොමද දන්නේ ඒක අර කිනි කියන දැනෙනවද දැන් ඒක ඔප්පු කරන්නේ දැන් ඔක උසාවියක කිව්වට බෑනේ නේද එහෙම ඒක ඔප්පු කරන්නේ ඈ මැරිලා කියන්නේ ඇති
මගේ මේ තීරණය මත ජීවිතේ
තීරණය මත ඔය එතුමා අපිටරම් ප්‍රඥාවන්ත නැතුව ඇති එහෙම එකක් කිව්වේ නෑ එතුමා කිව්වේ මේ
ඔබ
ඉතින් දෙහිලා ඇති නේ ඔව් ඔව් මෙහෙමයි කිව්වේ මේ ඒ දෙකම ඔබේ අතේ තියෙන්නේ කියලා ඒ දෙකම ඔබේ අතේ තියෙන්නේ ජීවත් වෙනවද මැරෙනවද කියන එක ඔබේ අතේ තියෙන්නේ ඒ දෙච්චන් ඊට පස්සේ මැරුණත් ඒක යාගේ අතේ ජීවත් වුණත් එයාගේ අතේ ඉතින් මේක තමයි අපිට මේ ගමනේදී ලැබෙන හොඳම අවබෝධය මේ සියල්ල අපේ අතේ තියෙන ජීවිතයත් අපේ අතේ මරණයත් අපේ අතේ. ඒ කතාව එතනින් ඉවරයි. හැබැයි ඔබ මෙනෙහි කරනකොට ඉතහා අපිට තේරෙන කාරණා ටිකක් තියෙනවා. දැන් ඒ කුරුල්ලා තදින් අල්ලගත්තොත් නේ මැරෙන්නේ හිර කරලා. ඉතින් අපි ඕනම දෙයක් තදින් අල්ලගත්තොත් එතන ජීවිතයක් නැහැ. ජීවත් වීම ඉවරයි. අපි ඔය ජීවත් වෙනවා කියලා කියන එක නැහැ. ඒක වචනයක් විතරයි. අපි දේවල් තදින් අල්ලගෙන ඉන්නකල් අපි හැම වෙලේම මරණ බයෙන් ඉන්නේ. යමක් අල්ලගත්තොත් ඒක නැති වෙයි කියන බය එනවා. ඒ බයත් එක්ක අපි තව තව තදින් අල්ලනවා. තව තව යමක් තදින් අල්ලගන්න බය වැඩි. ඒත් මේ තදින් අල්ලා ගැනීම ඇතුලේ අපි හැම වෙලේම මරණය තමයි අත්දකින්නේ. මරණයයි මරණ දුකයි මරණ බියයි මේවා තමයි අත්දකින්නේ. හැබැයි අපිට ලිහිල් කරන්න ජීවිතයේ නිදහසේ පියාඹන්න පටන් ගන්නවා. ඒ දෙකම අපේ අතේ තියෙනවා නම් අහන්න. එහෙම නැත්නම් අපි ටික වෙලාවක් භාවනා කරමු. භාවනා කරනවා නම් පහසු ඉරියව්වකට එන්න, අපහසුවෙන් ඉන්න එපා. මේ මොහොතේ මනස දකින්න. මනස යනු මේ මොහොතේ අප ලබන අත්දැකීමයි. වෙහෙසනම් මේ මොහොතේ මනස යනු මහන්සියයි. සැහැල්ලුනම් මේ මොහොතේ මනස යනු සහලුවටයි. නිවි සනසුනු භවනං ඒ තමා මනස. පසුතැවීම නම් පසුතැවීම. දකින්ද මේ මොහොතේ මනස. වෙනස් වෙනස් සිත් පහළ වෙන හැටි පේනවා. මුලින්ම බලන්නට පටන් ගත්ත මොහොතේ දුටු මනස නොවේ දැන් තියෙන්නේ. ඒ ස්වභාවය නොවේ. අලුත් අලුත් සිත්, අලුත් අලුත් ස්වභාවයන්. බලන්න මොන තරම් වේගයෙන්ද මනස අතුරුදහන් වෙන්නේ සහ නැවත පහළ වෙන්නේ. මනසත් සමග එකතු නොවි මනසේ හැටි දකිමින් සිටින විට මානසික කලබලය සංසිඳෙන්නට පටන් ගන්නවා. අත්දකින්න සංසිඳීම. සුවදායි අත්දැකීම, මේ සුවපත් වූ ස්වභාවය අපි මෙතන සිටින මෙතන නොසිටින හිතවත් අහිතවත් දන්නා නොදන්නා හැම කෙනෙකු සමගම සමසිතින් මෙත්සිතින් බෙදාගනිමු. සියල්ලෝම සුවපත්තු සිතැත්තු වෙත්වා. කලබලකාරී හිතයි, කලබලයක් නැති හිතයි අඩු වැඩි වශයෙන් අත්දකින්නට අපි හැම දෙනාටම හැකි වුණා. මෙතෙන්ට අද උදේ පැමිණි කෙනා නොවේ, දැන් මෙතන ඉන්නේ සහ තව ටිකකින් මෙතනින් නික්ම යන්නේ. කොහොමත් අපි වෙනස් වෙනවා කොහේ හිටියත්. හැබැයි මේ වෙනස ඊට වැඩිය වර්ණනීයයි, වර්ණවත්. කලබලයක් නිෂ්කලංක බවක් විදිහට ආපහු යනවා. ආපහු කලබල වෙන්න පුළුවන්. හැබැයි නිෂ්කලංක වෙන බව දන්නවා. මේ දෙකේ වෙනස දන්නවා. දෙකේ ගුණාත්මක ස්වභාවයන් දන්නවා. ඕනෑම තැනක, ඕනෑම මොහොතක, ඕනෑම සිදුවීමක් එක්ක කලබල වෙන්නත් පුළුවන්, සංසිඳෙන්නත් පුළුවන්. ඒ දෙකම අපේ අතේ තියෙනවා. ඒ තමයි අද දවසින් අපිට සංක්ෂිප්ත වශයෙන් මේ සමස්ත වැඩසටහනින්ම ගන්න පුළුවන් ගත හැකි පණිවිඩය. අපේ මුළු ජීවිතේම අපූර්ව වෙනසකට හරවනවා ඒ අවබෝධය. තරහ ගන්නත් පුළුවන්, නොගෙනින්නත් පුළුවන්. දෙකම තියෙන්නේ තමන්ගේ අතේ. අඩන්නත් පුළුවන්, හිනා වෙන්නත් පුළුවන්. කල්‍යාණ මිත්‍රරුනි, මේ පොයේ දවසේ වැඩසටහනේ නිමාවට කිට්ටු වෙන වෙලාවේ අපි කෘතවේදීව පුණ්‍යානුමෝදනා පූර්වක සිහිපත් කරගන්නවා. මේ වැඩසටහනට දානමය අනුග්‍රහය දැක්වූ සියලුම කල්යාණ මිත්‍රයන්ව දරියේ සහ අද උදේ දානය අපි කාගෙත් හිතවත් බණ්ඩාරනායක මහත්මා ආදරයෙන් කැපවීමෙන් ඕනෑකමින් ඒ දානය අපිට පිරිනමනවා. හැම දෙනාටම ඒකම අද උදේ දානයට එකතු වුණා වෛද්‍ය පතිරණ මහත්මයා, එතුමා ගම්පහ සිට පැමිණ මේ වෙලාවේ නැහැ. එතුමා දානයට අරමුණක් විදිහට කිව්වේ මේ මධ්‍යස්ථානයට එන්න පටන්ගෙන අවුරුද්දක් හරියටම අද පෝයට ඒ අනුස්මරණය කිරීම වෙනුවෙන් මේ හැම දිනාටම අනුග්‍රහයක් විදිහට ඒ දෙපොළ අපිට උදේ දානේ පිරිනැමුවා. ඒකම දහවල් දානේ මේ සචිතා අබේරත්න මහත්මිය එතුමියගේ ඒ සාමි පුරුෂයාට පුණ්‍යානුමෝදනා කරන්න මීට මාස 3 කට විතර කලින් හදිසියෙම නැති වුණා. අපි ගිය මාසෙත් ඒ අනුස්මරණය කළා. බණ්ඩාරනායක මහත්මයා දවල් දානේ පිරිනමුව. මේ එතුමේ අද මේ හැම දිනාට මේ දහවල් දානේ පිරිනමන්නේ පිරිනැමුවේ ඒ වෙස්ටර්න් මහත්මාට පුණ්‍යානුමෝදනා කරන්න. එතුමා සිංහල බෞද්ධ කෙනෙක් නෙමෙයි, උපතින් ඇමරිකන් ජාතිකෙක්. එතකොට ඒ රටේ ඉඳලා මෙහෙට අවුරුදු කීපයකට කලින් ඇවිල්ලා ලංකාවට මේ බුදුදහම ඉගෙන ගන්නට, බුද්ධහම් පිළිබඳ පශ්චාත් උපාධියක් පෙරදෙන විශ්වවිද්‍යාලේ පාලි සහ බුදුදහම් පිළිබඳ හදාරමින් හිටියා. මේ මධ්‍යස්ථානෙටත් ආවා භාවනා කරන්න අපිත් එක්ක. ඒ වගේම වෙනත් වැඩසටහන් වලදී බාහිරදිත් මුණ ගැහුණා එතුමා. දහදිසියේ එතුමා මීට මාස 3කට ඉතර කලින් නැති වුණා, තරුණ කාලෙදී. ඒ සමීප හැම දිනාටම ලොකු කම්පනයක් අනිවාර්යයෙන්ම වෙන්න ඇති. බොහොම දුර ගමනක් යන්න සැලසුම් හදාගෙන එකතු වෙලා බලාපොරොත්තු එක්ක ආදරයෙන් සිටින විට ඒ ඔබතුමියගේ සම්පරිචය ඔබතුමියට අහිමි වුණේ. ඒ කම්පනය වේදනාව අපිට හිතා ගන්න පුළුවන්, කාලයත් එක්ක අඩු වෙන්නත් පුළුවන්. මේ මාස 3ක් ගත වන විට සමහර විට මතක් වෙනකොට ඒ වගේම අලුත් වෙන්නත් පුළුවන්. හැබැයි එතුමා පිළිබඳව සතුට වෙන්න බොහෝ කාරණා ඔබතුමියට ඇති. මනතරං හොඳ මිනිස්සෙක්ද කියන එක, මනුෂ්‍යත්වය කොච්චර තිබුණද. ඊළඟට දෛවයේ විසින්නම් මේවා තීරණය කරන්නේ. එතුමාගේ දෛවයේ තීරණයක් ගන්න ඇති මේ බෞද්ධ රටේ බෞද්ධෙක් විදියට මැරෙන එක හොඳයි කියලා. අබෞද්ධ රටක අබෞද්ධෙක් විදියට ඉපදිලා එහෙම ජීවත් වෙලා මේ බුදුදහම කෙරෙහි නැඹුරු වෙලා බුදුදහම අදාරන්න පටන්ගෙන පුහුණු වෙන්න පටන්ගෙන ඒ අනුව ජීවත් වෙන්න පටන්ගෙන ඒ අනුව අනිත්‍යයට උදව් කරන්න පටන්ගෙන එහෙම කෙනෙක් විදිහට ජීවිතයෙන් සමුගන්න එක වටිනවා කියලා. ඉතින් ඒ සමුගැනීමට අපි ආචාර කරමු. එය හඬන්න දුක් වෙන්න වැළපෙන්න කාරණයක් නෙමෙයි. අපේ පුහුදුන්කමට එහෙම වෙනව ඇති. එහෙම වෙන නිසා අපි පුහුදුන් විදිහට ඉන්නවත් ඇති. හැබැයි ඒ පුහුදුන් බවින් ඈත් වෙලා බලනකොට ඒ යන ලස්සන ගමනට අපි ආචාර කරමු එතුමාට. ඒ එතුමා යන ගමනේදී දැන් කොහේ හිටියත් කල්‍යාණ මිත්‍රයන්ම මුණ ගැසේවා. ඒ ගමනට උදව් වෙන, ආශිර්වාද කරන, ආලෝකමත් කරන අයමල හමු වේවා. එහෙම තැන්වලට මෙන්ට ලැබේවා. ආධ්‍යාත්මික සතුට සහ ආධ්‍යාත්මික ශාන්තිය කොතන හිටියත් ලබා ගන්නට මේ සියලුම පින් හේතු වේවා, වාසනාව වේවා. ඒ වගේම ඔබතුමියටත් මේ හැම දිනාම ලබන සැනසෙල්ල, මේ වැඩසටහනින් ලැබුවා නම් සැනසෙල්ලක්, ලබනවා නම් සැනසෙල්ලක්, නිවීමක්, සංසිඳීමක්, එය ලොකු ආශිර්වාදයක්ම වේවා. ඔබතුමියගේ ඔය දුක් සන්තාප ඉතිරි වෙලා තියෙන ටිකත් මනසින් පිහිදාලා ආලෝකමත් වූ මනසක් ලබා ගන්නට. හැම දිනාටම කායික නිරෝගී බවත්, මානසික නිරෝගී බවත්, විවේකයත්, කල්‍යාණ මිත්‍රාශ්‍රයත්, තෙරුවන් සරණින් ලැබේවා.